සෝහිත බෙගුණ වදන මැත්තුමා.
ගරු කථානායකතුමනි, ඊයේ දවසේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් අද සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදී මා අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු ඒ ප්‍රකාශනයේ එක කොටසක් නැවත මතක් කරනවා ගරු කථානායකතුමනි. මේ රට අයිති වර්තමානයේ ජීවත්වන මෙන්ම අනාගතයේ ජීවත්වන ජනතාවටයි. අප මේ රටේ වර්තමාන භාරකරුවන් පමණයි. අද අපි කටයුතු කරන ආකාරය මත මේ රටේ අනාගතයේ තීරණය වෙනවා. එනිසා අපි සියලු දෙනාම අනාගත පරම්පරාවට වගකිය යුතුයි. එනිසා රටට ආදරය කරන සියලු දෙනා එක්ව මේ අවස්ථාවේ සහය ලබා දෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ රටට ආදරය කරන ජනතාවගෙන් තමයි අතිගරු ජනාධිපතිතුමා මේ ප්‍රකාශය කළා ඊයේ දවසේදී රටට දුන්නු පණිවිඩය. අද මේ විවාදයට විපක්ෂයේ නියෝජනය කරමින් එකතු වුණේ අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමා හිටපු ඇමතිතුමා කිරියැල්ල ඇමතිතුමා. එතුමා ඒ ප්‍රකාශය ගැන නොයෙක් කතා කිව්වා. හැබැයි අර මට මතක් වුණා 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රජය බාරගත්තු වෙලාවෙත් එතුමා කිව්වා රටට ආදරය කරන මිනිස්සු සහ රටට ආදරය නොකරන මිනිස්සු කියලා කොට්ටාස දෙකක් හිටියා කියලා. රටට ආදරය කරන මිනිස්සුන්ට එක කඳවුරකට එකතු වෙන්න කියලා කිව්වා ගරු කථානායකතුමා. ඔබතුමාට මතක ඇති. ත්‍රස්තවාදය අවසන් කරන්න රටට ආදරය කරන මිනිස්සුන්ට එකතු වෙන්න කියලා කිව්වා. ඒ වෙලාවේ කථානායකතුමනේ රට ආදරය කරන මිනිස්සු එක කඳවුරක් යටතේ එකට ඒ සටනට ධෛර්ය ශක්තිය දුන්නා. හැබැයි ඒ වෙලාවේ රටට ආදරය නොකරන මිනිස්සු කොටසකුත් හිටියා. අද බොහොම අකමැත්තෙන් වුණත් කියන්න වෙනවා අපේ කිරියල්ල ඇමතිතුමා එදා හිටිය රටට ආදරය කරන කඳවුරේද රටට ආදරය නොකරන කඳවුරේද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මට මතකයි එතුමා කළ ප්‍රකාශය මුළු රටේම අද ඕනම කෙනෙක් දන්න ඔය ප්‍රකාශය ගරු කථානායකතුමනි. ඕන ගොනකොට යුද්ධ කරන්න පුළුවන්. ඕන ගොනකොට යුද්ධ කරන්න පුළුවන් ගරු කථානායකතුමාට මේවා හොඳට මතකට එනවා. ඒ විතරක් නෙවෙයි විරෝධාර රණවිරුවා ජීවිත පරිත්‍යාගෙන් තමන්ගේ ඇස් ඉස්මස් අතපය අර බිම් බෝම්බ වලට තමන්ගේ පුද කරගෙන ජීවිත ගැන ආදරයක් නැතුව රට වෙනුවෙන් ඉදිරියට යනකොට ගිහිල්ලා කිලිනොච්චි අල්ල ගන්නකොට කිව්වා කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා කියලා කිව්වා ගරු කථානායකතුමා. එතකොට මම අහන්නේ රටට ආදරය කරන කඳවුරේ දෙදා හිටියේ රටට ආදරය නොකරන කඳවුරේ දෙදා හිටියේ. අද පළවෙනි කතාව ආරම්භ කරපු මන්ත්‍රීතුමාගෙන් හෘද සාක්ෂියෙන් මම අහන්නේ හෘද සාක්ෂියෙන්. හැබැයි එතුමාගේ කතාව හරි එදා ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා කියපු වෙලාවෙත් කිලිනොච්චියට යන්නේ මැදවච්චි යනවා කියන එකත් එතුමා හරි. එදා යුද්ධය අපට අවසන් කරන්න බැරි වුණා නම් ගරු කථානායකතුමනි අන්න එතකොට ගියයි ගොන්නු යුද්ධ කළා කියලා. හැබැයි යුද්ධය අවසන් කළා. මේ රටේ තිබුණෝ ඒ යුද්ධය අවසන් කළා අපට පුළුවන්කමක් ලැබුණා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සේනාධිනායකයා හැටියට ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ අපේ ආරක්ෂක ලේකම්තුමා බොහොම පැහැදිලිව අපේ රටේ ජනතාවට සාමය උදා කරලා දුන්නා. දෙවුන්දර තුඩුවේ නම් පේදුරු තුඩුවට නිකන් අද නිදාසේ යන්න පුළුවන් අයිතිය දුන්නා. ගරු කථානායකතුමනි අපි දන්නවා බොහොම පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රටේ ජනතාව බලය ලබා දුන්නේ 2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා. යහපාලන ආණ්ඩුව මෙරට අවුරුදු පහක් ආණ්ඩුව පාලනය කළා. ඒ කාලය තුල කතානායකතුමනි ජනතාවට ඒ ආණ්ඩුව එපා වෙච්ච ආණ්ඩුවක්, ජනතාව එහෙම් පිටින්ම ප්‍රතික්ෂේප කරපු ආණ්ඩුවක් හැටියට ආණ්ඩුව ඉවත් කළා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවට බාර දුන්නා. ජනාධිපති කතානායකතුමනි මේ රට බාරගෙන එතුමා නොවැම්බර් මාසේ බාර ගන්නවා. මාර්තු මාසේ වෙනකොට රට වහන්න වෙනවා. මේ කොවිඩ් වසංගතයට මූණ දෙනවා. ගරු කතානායකතුමනි, මේ කොවිඩ් වසංගතයත් එක්ක අපට සිද්ධ වෙනවා ජනාධිපතිතුමාට අවුරුදු දෙකක් මේ කොවිඩ් වසංගතයත් එක්ක. කතානායකතුමනි, අපි දන්නවා රටක් වහනකොට ඒ රටට අත්වන ඉරණම මොකද්ද කියන එක. කර්මාන්ත ශාලා ටික වැහෙනවා, සංචාරක ව්‍යාපාරේ නැති වෙනවා, ආදායම් මාර්ග වැහෙනවා, සියලුම හැම කෙනෙක්ම තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න විතරයි මේ වසංගතයේ උත්සාහ කළේ. මොකද රාජ්‍ය නායකයාගේ වගකීම උනේ, ජනාධිපතිතුමාගේ වගකීම උනේ, මාගේ ප්‍රමුඛතාවය තමයි මගේ රටේ පුරවැසියාගේ ජීවිත ආරක්ෂා කිරීම. ඒ වෙනුවෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තේ. මම පැහැදිලි ලෙසම මේ රටේ සමස්ත ජනතාවටම එන්නත ලබා දීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා කිය. ඒක එතුමා අතට ගත්තා. අද ඒක තමයි මේ භුක්ති විඳින්නේ. ඒ ලබාගත්තු ජයග්‍රහණයයි මේ අද 20-22 අවුරුද්දේ මේ රටක් හැටියට භුක්ති විඳින්නේ. අපි දැක්කා අසල්වැසි ඉන්දියාව රටේ මිනී ටික වලලා ගන්න බැරි වුණා. ගරු කතානායකතුමනි, ගඟවල් වල මිනී ටික පා වුණා, පාරවල් දිගේ මිනී කඳු ගැසුණා. හැබැයි එන්නත නිෂ්පාදනය කරපු රටක්. හැබැයි අපි එන්නත නිෂ්පාදනය කළේ නැහැ. ගරු කතානායකතුමනි, දැන් පළවෙනි එන්නතත් දීලා, දෙවෙනි එන්නතත් දීලා, තුන්වෙනි එන්නත දෙන්න වෛද්‍යවරුන්ට එදියන්ට යන්න වෙනවා පස්සෙන් එලෝගෙන. තුන්වෙනි එන්නත ගන්න බයයි. ඇයි? නොයෙක් මතවාද ජනතාවට යවලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි, අපි දන්නවා බොහොම පැහැදිලිව අද අපිට රට විවෘත කරන්න පුළුවන් කමක් ලැබෙනවා. ගරු කිරියල්ල මන්ත්‍රීතුමනි, මේ රාජාසන කතාව කරේ ගරු ජනාධිපතිතුමා. එතුමාගේ වසර පහක කාලයෙන් වසර දෙකක් අපි සියල්ලටම උනේ රට වහගෙන ඉන්න. දැන් තමයි අපිට අර වසර දෙකත් එකතු කරගෙන නැවත ඉක්මනට වැඩ කරන්න පටන් ගන්න වෙලා තියෙන්නේ. ගරු කතානායකතුමනි, ඒ ආරම්භය තමයි අපි ආරම්භ කරේ. ඒ ආරම්භය තමයි ගරු කතානායකතුමනි අපි කොළඹ වරාය නැගිනිර පර්යන්තයෙන් ආරම්භ කළා. බටහිර පර්යන්තය ආරම්භ වෙනවා. මීරිගම කුරුණාගල අධිවේගී මාර්ගය විවෘත වුණා. ඒ විවෘත වීමත් එක්ක ජනතාව බලාපොරොත්තු නැවත වතාවක් රට ඉතා ඉක්මනින් ආර්ථික වශයෙන් ගොඩ නැගෙන. දැන් මෙතුමා හිටපු මහමාර්ග ඇමතිවරය, අපිත් බලාපොරොත්තු වුණා නුවරට දුන්නම මහමාර්ග ඇමතිකම එක පාරට අපිට දෙයියන්ගේ පිටෙන් ගිහලා දලදා වඳින්න පුළුවන් වෙයි කියලා. ඇමතිවරයත් මහනුවරනේ, ගහපු පදේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. මොකද උනේ? යන්න කඩපතක් ඉස්සරහා අපිට මොකද උනේ කියලා. දැන් ගරු කතානායකතුමනි, අපට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අධිවේගී මාර්ග හදන්න ගත්තු කාලේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සහෝදරයෝ, මේ සහෝදරය කියපු කතාව, මේ සහෝදරයෝ කිව්වා, ඔබතුමත් දකුණේ, මේ සහෝදරයෝ කිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඇඹුල දීපු මාළුගේන්න අධිවේගී මාර්ගයක් හදනවා. මදමුලෙන් අධිවේගී මාර්ගයේ ඇඹුල දීපු මාළු ටික අරන් එන්න ඕන ඉක්මනට. ගාලු පාරේ මාතර පාරේ එන්න බෑ, වෙලා යන හින්දා අධිවේගී මාර්ගය හදනවා කියලා කිව්වා. සහෝදරයෝ කිව්වේ, තව ඒවා කිව්වා, ගම් දෙකට බෙදනවා කියලා කිව්වා. මෙහා ගෙදර ඉන්න සිරිපාලගේ බල්ලට අර පැත්තේ ගෙදර ඉන්න හීම්මණිකේ බැල්ලියෝ බලන්න යන විදියක් නැහැ කියලා කිව්වා. අධිවේගී මාර්ගයේ හින්දා සත්ත්ව හිංසාව මතකයි නේද ගාන්ත පන්තිතුමනි? හා මොල්ගල දිව්‍යටි, ඔව් මුල්ගල තියන්න පුළුවන්. පළවෙනිවා තියන්න බැරි ඇදේ හාමුදුරුවනේ, කෝටි ගණන් මුල්ගල. මුල්ගල තියන්න නෙවෙයි, උපන්නට ළමයි දාන්න පුළුවන් දරු වගේ. හැබැයි තාත්ත වෙන්න ඕනේ. උපන්නක නම දැම්ම පටියට තාත්ත වෙන්නේ නැහනේ. මුල්ගල් තියන්න පුළුවන්. මුල්ගල තියලා ක්‍රියාවට නංවන්න ඕන. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ඒක ක්‍රියාවට නැග්ගේ ඔකද කතා නැහැ. මම මේ කියන්නේ කියපුවා. ඒ විතරක් නෙවෙයි කරු කතා නැගෙන තව ඒවා කිව්වා. අපි එදා වරාය දියකඩනේ හදනකොට ගෝල්පේස් පිටිය ගාවින් ඈතට දෙවන දියකඩනේ හදනකොට ඒ දියකඩනත් එක්ක වරාය නගරයේ පෝට් සිටි එක හදන්න ගත්තම මේ පාර්ලිමේන්තුව ඇතුළේ රැන්සාඩ් වල තියෙනවා. ඇව්වා ගල් කියුබ් කොච්චර යනවද ඇව්වා. වරාය නගරය හදලා ඉවර වෙන්න. දියකඩනේකට ගල් කියුබ් කොච්චර යනවද ඇව්වා. ඇව්වම අපි කිව්වා මෙච්චර යනවා කියලා. මොකද්ද කිව්වේ සහෝදරයෝ? සහෝදරයෝ කිව්වා මේ පෝට් සිටිය සහ මේ දිය කඩනේ හදලා ඉවර වෙනකොට ලංකාවේ එක කළු ගලක් ඉතුරු වෙන්නේ නැහැ කියලා කිව්වා. සීගිරිය කඩන්න වෙනවා කියලා කිව්වා. ඓතිහාසික සීගිරි ගල කඩන්න වෙනවා කියලා කිව්වා. ඒ කළු ගල දැම්මත් ගෙනල්ලා සීගිරි ගල දැම්මත් පෝට් සිටියට ගල් මදි වෙනවා කියලා කිව්වා. ඒ සහෝදරවරු කිව්වේ. ඒ විතරක් නෙවෙයි කරු කතා නායකතුමනි. දැන් අපි අහනවා සහෝදරවරුන්ගෙන් සීගිරි ගල එම්මම තියනවා කරු කතා නායකතුමනි. සීගිරියට වෙනසක් වෙලා නැහැ කිසි දෙයක්ම. ලංකාවේ ගල් වලට හානියක් වෙලත් නැහැ. හැබැයි මේගොල්ලෝ තමයි අර චේතිය රජුරුවන්ට ඉස්සෙල්ලා ඉපදිච්ච අය. මේගොල්ලෝ තමයි බොරුව සමාජගත කරන්නේ. දැන් ගරු කතානායකතුමනි, ඔබතුමා එන්නකො පොඩ්ඩක් වෙලාව කර ගෝල් පේස් පිටේ ගහවට. ඊයේ දවසේ 22000යි. වරාය නගරය බලන්න යනවා. 22000ක් යනවා වරාය නගරය බලන්න. අපි අහුවා අපි එතනින්නම් බැලුවා ගරු කතානායකතුමනේ කාගේ හරි අතේ තියෙනවද වීසා එකක් අරගෙන ගුවන් ගමන් බලපත්‍රේ වීසා එකක් අරන් තියෙනවද ටිකට් එකක් අරගෙන තියෙනවද මේ මෙතන ඉඳගෙන ගල් පැලන බොරු කිව්වා ගල් පැලන බොරු කියලා වල්ලා මිනිස්සුන්ට පෙන්නවා මෙන්න වෙනම චීන කොලනියක් මේකේ ඉන්නේ චීනෝ විතරයි මේකට යන්න වීසා ගන්න ඕනේ මේකට අතුල් වෙන්නවත් බෑ අනේ එහෙම කියලා දැන් අන්න මිනිස්සු ගිහිල්ලා වරාය නගරයේ බල්ලා එනවා ගරු කතානායකතුමනි ගරු කතානායකතුමෝ තව ඉස්සරහටත් මේ අය මෙහෙමම තමයි මේගොල්ලන් හදන්න හම්බෙන්නේ නැහැ මේගොල්ලන්ගේ මේ තියෙන වෛරය අතාරින්න හම්බෙන්නේ නැහැ හැබැයි මේගොල්ලෝ මොන වෛරය කරත් මොන දේ කරුවත් අපි අපේ ගමන අපි නවත්තන්නේ නැහැ ගරු කතානායකතුමනි අපි ආරම්භ කළා දැන් රට ඇරෙනවා සංචාරක අමාත්‍යතුමා මෙතන ඉන්නවා සංචාරක ව්‍යාපාරය ඊටම වේගවත් වෙනම ඇල්ල ප්‍රදේශේ එක කාමරයක් නැහැ දන්න දකුණු පළාත හොඳයි අද හොඳට සංචාරකෝ ලංකාවට එනවා හැබැයි දැන් බලයි කොහොම හරි තව පුළුවන් කමක් තියෙනවා නම් මේක නවත්ත ගන්න මොන හරි එකක් කරන්න පුළුවන්ද කියලා දැන් බලයි ආර්ථික වශයෙන් ගොඩ එන්න ඕනේ ඒකට අපි කොහොමද බාධා කරන්න කියලා තමයි දැන් උත්සාහ කරන්න ගරු කතානායකතුමනි. අර කතානායකතුමනි සංචාරක ව්‍යාපාරය උඩේනකොට අපිට මේ ඩොලර් අර්බුදයට මේ විදේශ විනිමයේ ප්‍රශ්නයකට අපිට පිළිතුරක් හම්බ වෙනවා ගරු කතානායකතුමනි. පිළිතුරක් හම්බ වෙනවා. අද ලෝකයේ සංචාරකයන් යන්න තියෙන රටවල් වලින් ලෝකයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාව බවට පරිවර්තනය වෙලා තිනවා. සතුටු යහන්න හිත හොඳ මිනිහට. සතුටු යහන්න රට ආදරය කරන මිනිහට. හැබැයි මේක සතුටු නෑ. අපුවේ හරව තින මිනිහට මේක සතුරු නෑ රටට ආදරේ නොකරන මිනිහට මේක සතුරු නෑ මේකෙන් වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙන අයට අවුරුදු දෙකක් රට වහලා තිබිලා ප්‍රශ්න ටිකක් ආවම අර ගිරියල්ල මණ්ඩතුමා කෙනේ ප්‍රශ්න තිබුණා කියලා ඒ ප්‍රශ්න ටිකක් ආවට පස්සේ මගේ අම්මේ කතා නාගතුමනේ අනාගත ජනාධිපතිවරු දුසිමයි අනාගත ජනාධිපතිවරු දුසිමයි අපි හිතුවා එක්කෙනෙක් දෙන්නෙක් කියලා නෑ දුසිමක් ඉන්නවා දැනට දුසිමයි හැබැයි දැන් ඔන්න 20යි 22 අඩු වෙනවා 20යි 21 අන්තිම වෙනකොට ජනාධිපති දුසිමක් හිටියා අනේ සමහරුන්ට අඳුම ඇඳලා මං දැක්ක සමහරු ඇවිදිනවා දැන් ජනාධිපති වරු වගේ සමහරු ඇවිදිනකොටත් අර වෙනද ඇවිද්ද මිනිහා නෙවෙයි බොහොම අත් දෙක දෙපැත්තට දාලා ඇවිදිනවා රාට ඇඳලා බලනවලු ජාතික අඳුම ඇඳලා බලනවලු ගැළපෙනවද කියලා හැබැයි රාට ජාතික අඳුම අඳගමන් ඔළුවෙන් හිටලා බැලුවා නම් හොඳයි. මේක අඳගෙන. එතකොට පෙනෙයි හරියට. මේ මෙයාට අවශ්‍ය කරන්නේ රටේ මිනිස්සුන්ගේ ජීවිත බිල්ලර දීලා හරි මෙයා ලෑස්ති වෙන්නේ රට ගෙනියන ගමන නවත්තන්න. අද මෙතුමා ආයෝජකයෝ ගැන කතා කරනවා. එක ආයෝජනයක් එන්න හම්බ වෙන්නේ නැහැ එන්නේ ඉස්සෙල්ලා. ඒකේ කේන්දරපත්ත හොයනවා. ඊළා ඒ ආයෝජකයාට ගහලා එලවනවා. කෑ ගහනවා මිනිස්සුන්ව යවන උද්ඝෝෂණ වලට. මං අහනවා මගේ මිත්‍ර ක්‍රියල් ඇමතුමාගෙන් ඔබතුමාලා පාරේ බැහැලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිත්වාව ජනාධිපති කරන්න ඔබේ අගමැතිතුමාව අගමැතිවරයා බවට පත් කරන්න යහපාලන ආණ්ඩුවේදී කිව්ව පළවෙනි තමුන්නාසලගේ සටන් පාඩේ මොකද්ද අධ්‍යාපනයේ 6%යි නේද දිනේෂ් ගුණවර්ධන ඇමතුමනේ අධ්‍යාපනයේ 6%ක් දෙන්න ඕන කිව්වා 6%ක් ගන්න තමයි කිව්වා අපි යහපාලන ආණ්ඩුව ගන්න කියලා පාරේ ගියා මහාචාර්යවරු ආචාර්යවරු අරගෙන දකුණු බෙන්දල කොළඹට ආවා හරි ආණ්ඩුවක් දුන්නා මිනිස්සු හොඳයි රටක අනාගතය කියලා කියන්නේ හොඳ උගත් බුද්ධිමත් දරු පරපුරක් ඒ නිසා දුන්නා ඔබට ඡන්දේ ජනාධිපතිවරයෙක් හැදුවා අගමැතිවරයෙක් හැදුවා අධ්‍යාපන අමාත්‍යවරයෙක් හිටියා රජයක් හැදුවා 6% හම්බුණාද කතානායකතුමනේ 6% කෙසේ වෙතත් අඩු ගානේ අවුරුදු 24ක් තිබුණු ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටු පිසුමතාවයට පිළිතුරක් හම්බුණාද ගරු කතානායකතුමනේ ගරු කතානායකතුමනේ ඒවා කල යුතු දේවල් ඒවයි කල යුතු දේවල් එක දෙයක් කරේ නෑ ගරු කතානායකතුමනේ හැබැයි අපිට අද දෙපැත්ත පත්වන විලක්කුවක් දෙපැත්ත පත්වන විලක්කුවක් අපiata දීලා දෙද්දි අපට පුළුවන්කම ලැබුණා ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයත් ඇතුව මේ ගුරු වැටු ප්‍රශ්නයට විසඳුම ලබා දෙන්න කියනක බොහොම ගෞරවයෙන් අපි සිහිපත් කරනවා අරු කතානායකතුමනි අපි ඔය තමුන්නාසේ මේ කාලීන ප්‍රශ්න වගේක් කිව්වා ඒවට අපි පිළිතුරු දෙනවා කාලීන ප්‍රශ්න වලට තමයි මේකේ තියෙන්නේ මේකේ කාලීන ප්‍රශ්න විතරක් නෙවෙයි අනාගතේ අනාගත අර මම අවසානයේ කියපු අර උපදින්න ඉන්න දරුවා වෙනුවෙන් තමයි මේ තීන්දුව తీරන අරගෙන තියෙන්නේ තමුන්නාසේ කියලා කඩපතක් ඉස්සරහ කියලා බලන්න තමුන්නාසලගේ අවුරුදු පහ තුල කල එක දෙයක් කියන්න තමුන්නාසලත් අසරණයි ඇත්තටම තමුන්නාසල කොහෙද තීන්දුව ගත්තේ තීන්දුව ගත්තේ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි අඩුම ගානේ තමුන්නාසේ ඒකම ගෝ ව්‍යවස්ථාව හදන එක ගැන කතා කරා කරු කතානායකතුමනි මට මතක් වෙනවා 2017 නොවැම්බර් සැප්තැම්බර් මාසේ 22 21 වෙනිදා 2017 සැප්තැම්බර් 21 කරු කතානායකතුමනි ඔබතුමත් අපිත් එක්ක අන්න අර පැත්තේ පලාස් සභා පනත ගෙනල්ලා මෙතෙන්ට පලාස් සභා පනතට අවශ්‍ය කරන 3-2 නැතුව හෙලිකොප්ටර් යවනවා මඩ කලබුවට හෙලිකොප්ටර් යවනවා නැගෙනහිර පළාතට මන්ත්‍රීවරුන්ව ගේන්න ඒ පනතේ ඡේදෙන් ඡේදයේ කියවුවද ගරු කතානායකතුමනි ඒවා කියවලා දේවා සම්මත කරගත්තේ රාත්‍රී 10:45ට අර කඩුවැල උසාවිය අරලා දිනුවාගේ පාර්ලිමේන්තුවත් අරලා තිබුණා අරගෙන ඉඳලා තමයි පාර්ලිමේන්තුවේ පලාස් සභාව පනත සම්මත කළා අදත් පලාස් සභාවක් නැහැ අදත් නැහැ පලාස් සභාව මේගොල්ලෝ කරපු අපරාධ මේවා මේවා කරපු දේවල් අදත් අකුලගෙන තින්නේ පලාස් සභාව එනිසා ගරු කතානායකතුමනි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වැඩ කරන නායකෙක් වැඩ කරන නායකෙක් ඒ අභියෝගය බාර ගන්න නායකෙක් 2005 මහින්ද ජනාධිපතිතුමාත් එක්ක එතුමායි අභියෝගය බාරගත්තා ඒ බාරගත්තු වගකීම ඉටු කළා වගේම මේ වගකීමත් ඉටු කරනවා අපිට තියෙන්නේ මේ රට ආර්ථික වශයෙන් නැගිටවන්න ඒ ආර්ථික වශයෙන් නැගිටතර මේ රට නැගිටවන්න අපේ ගෝඨාභය ජනාධිපතිතුමා අවශ්‍ය කරන වැඩපිළිවෙල ශක්තිවන්තව කරනවායි කියන එක බොහොම ගෞරවයෙන් අපි තමුන්නාසර මේ වෙලාවේ මතක් කරනවා ගරු කතානායකතුමනි. දැන් අර්බුද නිර්මාණය කිරීම ගැන නොඑක් දේවල් කිව්වා. තෙල් ප්‍රශ්න ගැන කිව්වා. ගරු කතානායකතුමනි හරි ලේසි අර්බුදයක් නිර්මාණය කරන්න. එක වෘත්තීය සමිතියක හෝ තව කෙනෙකුට කියනවා ගිහිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් තියන්න. මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා අපිට තෙල් තියෙන දවස් 3කට විතරයි පෙට්‍රල් මෙච්චරයි තියෙන ඩීසල් මෙච්චරයි තියෙන කියලා කියන්න එක මාධ්‍ය සාකච්ඡාවේ තියන්න ඕන විද්‍යුත් මාධ්‍ය වල මුද්‍රිත මාධ්‍ය වල ඒ වගේම සමාජ මාධ්‍ය වල යනවත් තෙල් නැහැ කියලා කියපු ගමන් මොකද කරන්නේ කරු කතානායකතුමනේ ගෙදර තියෙන වාහන හතරම අරගෙන යනවා ෂෙඩ් එකට වාහන හතරම අරගෙන ෆුල් ටැංක් කරගන්නවා ෂෙඩ් එකෙන් පුළුවන් වෙන්නේ වාහන ප්‍රමාණයකට විතරයි තෙල් නැහැ ඊට පස්සේ කරු කතානායකතුමනේ තෙල් නැහැ මේවා තමයි අර්බුද නිර්මාණය කිරීම දැන් කිව්වනේ අනිවාර්යයෙන්ම 20-22 අවුරුද්ද ලැබනකොට කන්න නැති වෙනවා කියලා කිව්වා. එක ණය වාරිකයක් අපිට ගෙවා ගන්න බැරි වෙනවා කිව්වා.
මිනිත්තු දෙකයි.
හොඳයි කරකෝතල්. ගරු කතාන එක ණය වාරිකයක් අපිට ගෙවන්න බැරි වෙනවා කිව්වා. අපිව ණය ගෙවා ගන්න බැරි වෙච්ච රටවල් අතරට අපි එකතු කරනවා කියලා කිව්වා. ගරු කතානායකතුමනි, බොම වගකීමකින් කියන්න පුළුවන් අද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ වන විට ගෙවන්න තියෙන හැම ණය වාරිකයක්ම අපි රජයක් හැටියට ගෙවලා තිනවයි කියන එක බොම වගකීමකින් කියනවා ගරු කතානායකතුමනි. ඉස්සරහා ටිකක් ගෙවනවා. දැන් සමහරු මන් දැක්ක අහනවා මහා බැංකුව අධිපතිතුමාගෙන් කොහොමද ණය ගෙවන්නේ, කවුද දුන්නේ කියලා. මේගොල්ලන්ට කියන්නක් ගරු කතානායකතුමනි ගිහිල්ලා අර LB finance එකෙන් අහන්න කියලා කවුද එකේ තැන්පතු දාලා තින්නේ කියන්නේ කියලා. ඒක කියනවද කවුරුවත්? එහෙම කියන්නේ නැහැ. හැබැයි අපි රටක් හැටියට මේ රටේ මේ තියෙන ප්‍රශ්න විසඳුම හොයන්න ඕන. ඒ විසඳුම හොයන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඕන. අපි සංවර්ධනය නවත්තලා නැහැ ගරු කතානායකතුමනි. අපි පෙබරවාරි මාසේ 3 වෙනිදා අයවැයෙන් ගමට වැඩසටහන ග්‍රාම සේවක සම් 14,621ක් තුල ගරු කතානායකතුමනි. 14,021ක් තුල අපි ක්‍රියාත්මක කරන ගරු කතානායකතුමනි. හැම ගමකම ජීවනෝපාය වැඩසටහනක්, සංවර්ධන වැඩසටහනක්, පාරිසරික වැඩසටහනක් ක්‍රියාත්මක කරන අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ගරු කතානායකතුමනි. මේ වවතින කොවිඩ් තත්ත්වය අනුව මේ වර්ෂයට අපි රුපියල් කෝටි 22,900ක් රුපියල් කෝටි 22,900ක් වෙන් කරලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ වගේම තමයි විශ්‍රාම සේවකයන් සහ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් කෝටි 8,800කුත් කෝටි 5000කුත් කෝටි 60000ක ප්‍රමාණයක් අපි වෙන් කරලා තියෙනවා ගරු කතානායකතුමනි. එනිසා ගරු කතානායකතුමනි, දැන් අපි කියනවා ඔය අඳගෙන ඉන්න ජනාධිපතිවරුන්ට ඔය අඳුම පොඩ්ඩක් ගිහිල්ලා හොඳට බලන්න, ඇඳලා තියෙන අඳුම ගැලපෙනවද කියලා. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ගරු කතානායකතුමනි, අර මිනි වලට අන්දනේවැ කෝට් එකේ උඩ කෑල්ල විතරයි. වැරදිලාවත් මිනි අනිත් පැත්තේ හැරෙව්ව බැලුවා පරිදේකින් ගැට ගාලා තියෙන්නේ. සමහරට ඒ වගේව අන්දලක් දන්නෙත් නෑ. මොකද හේතුව අනුම් දෙනකන් අඳින්නේ මේ. Tamanට ගැලපෙන එකක් නෙවෙයි. මිනියට අන්දලා තියෙන අඳුන් අඳනවට වැඩිය හොඳයි යථාර්ථයත් එක්ක මුණ දෙන එක. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව අපි ලෑස්ති එක පවුරක් හැටියට මේ ආර්ථික අර්බුදය ජයග්‍රහණය කරගෙන රට දිනවන තැනට යන්න ලෑස්ති කියන පරිවිඩය ලබා දෙමින් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි වේලාව ලබා දීම වෙනුවෙන්.
Honorable Suwandiran, Honorable Raghavan will take the chair.
Thank you. The Honourable Speaker has reiterated the need for a honourable conduct of this Parliament this morning for a deeper and stable democracy, and all the leaders have agreed to that. So I hope I will get all the support from you for such aspirations. Honourable MP, time is yours.
Honourable Presiding Member, thank you for the time given to me to say a few words on the policy statement made by His Excellency the President yesterday in this house. When the party leaders met last week, there was long discussion as to the sufficiency of time. The opposition sought more time. We thought the President will actually lay out something that we must debate in this house, and we thought we need more time for it, and we spent quite a bit of time haggling over the insufficiency of time allocated for this debate. But listening to His Excellency yesterday, to that listless speech he made in this house, I am convinced that the time allocated is too much. There was no policy that was stated. There was a few identification of issues, but no answers given, nothing by way of a message on the inauguration of new session of Parliament, that the Parliament should get excited about and debate for 2 more days. He was right when he identified one issue, when he said, I quote, "The most serious challenge we face today in economic management is a current foreign exchange problem that we all know." And then he says, "Today we are encountering the climax of a problem for which a number of governments have failed to provide a lasting solution." He rightly doesn't blame just the last government. He blames a number of previous governments. And if you go back for 2 more governments in the past, those were the governments headed by President Mahinda Rajapaksa. So he has squarely laid the blame for the crisis that the country faces today. If you take the last 15 years, 2/3 of that was the government of President Mahinda Rajapaksa, and says that they failed to provide a lasting solution. But as I said, he identifies the issue, he lays the blame on the shoulders of someone else, albeit his own brother, but doesn't provide a solution or direction, a policy statement of a government is one that gives a direction, one that points in a particular way to give the people confidence, one that says this is the path that we will trod, this is how we intend tackling this issue. While he makes the statement, we are told by text messages that another $500 million has been put into our begging bowl. It's like a daily existence now for this country. Someone has to, we hold a bowl and we are waiting out there. And someone has to come and give us the next meal. That is the level to which the country's finances have come to. We really don't know where our next month's supplies are going to come or what we will pay towards that. When the country is facing such an enormous challenge, all that the president has to say is just this one paragraph, 2 sentences. One identifies the problem, the other lays the blame on someone else's shoulder. He started his speech by rightly identifying the fact that there are different members in this house, elected by different people with different mandates. So he said right at the beginning of his speech. But as he went along, he probably forgot how he recognized this house. Because when it came to the people of the north and the east, he said something that was opposite to how he started his speech. And this is very, very serious. I quote the president when he said, "We regard government's prime responsibility towards reconciliation as providing such facilities to these people without discrimination," end quote. This is talking about the people in the North and East. It's an insult to the people who've been struggling and fighting for their dignity to be treated as equals in this country. That's far more important than what he identifies here as facilities. They haven't been fighting for facilities. They've been fighting for their equal citizenship right, their right to self-determination, the right for self-rule, for shared powers of governance, and for the president to reduce all of that to a level of saying, you know, there are these basic facilities that are necessary, and that is what will bring about reconciliation, says much about what he understands the national problem to be.
You have 2 more minutes, Honorable Member.
Then he says, therefore I urge the members of parliament representing the people of the North and East in this parliament to set aside various political ideologies at least temporarily and support the government's effort to improve the living conditions of the people of those areas. Having recognized that we have different mandates from our people, he says, set aside your ideologies, even temporarily. What does he mean by ideologies? I read the Sinhala and the Tamil text. It should have been translated policy, your party policy. Our party policy is a mandate that we have received from our people. And that is a consistent mandate that we have received, for which we serve our people. We don't listen to others who tell us how we serve our people. We listen to our people and the mandate that they give us. So it doesn't lie in the mouth of even His Excellency the President to tell us to lay aside the mandate that our people have given us and to join him in providing basic facilities. So, for shortness of time, but also because I said this speech or policy declaration, I don't even want to call it throne speech, doesn't deserve any more time of this August Assembly, and I would conclude my speech with that. Thank you very much.
Honorable Dr. Bandula Gunawardena, ඔබතුමාට මිනිත්තු 13ක කාලයක් තිබෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඊයේ දිනේදී මේ උත්තරී සභාවතර සභාව අමතුණු ලැබුවේ මේ රටේ ජනතාවගේ විවස්ථාදායකය ලෙසත් මේ ගරු සභාවට පත්වි තේරී පත්වි සිටින ගරු මහජන නියෝජිතයන් සියලු දෙනාම ජාතික වශයෙන් අපේ රට රටේ අනාගතය පිළිබඳ ප්‍රබුද්ධ සංවාදයක් ඇති කරන කේන්ද්‍රීය ස්ථානයක් ලෙස පාර්ලිමේන්තුව යොදා ගන්නව ඇත කියන විශ්වාසය ඇතුව තමයි එතුමා මේ කතාව ඉදිරිපත් කළ බව මම හිතන්නේ. එහිදී මම එක් කරුණක් පිළිබඳ පබණක් මෙහිදී විශේෂ අවධානය යොමු කරනවා. කරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ මේ වන විට තිබෙන ප්‍රධාන අර්බුදයන් තුනක් තියෙනවා. එකක් තමයි විදේශ විනිමය පිළිබඳ ඩොලර් පිළිබඳ අර්බුදය. දෙක, රාජ්‍ය මූල්‍ය පිළිබඳ අර්බුදය. තුන, ආර්ථිකයේ කඩාවැටිලා ඒතනින් ගොඩේම පිළිබඳ අර්බුදය කියලා අර්බුද තුනක් තියෙනවා. එතුමා එතුමාගේ කතාවේදී බොහොම පැහැදිලිව මෙකී අර්බුද සඳහා ජාතික වශයෙන් මේ පාර්ලිමේන්තුවේ වගකීම පිළිබඳ පැහැදිලි කිරීමක් කළ බව මම සඳහන් කරන්න ඕනේ. එයින් එක් කරුණක් පිළිබඳ මේ කෙටි වේලාව තුලදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු ජනාධිපතිතුමා මෙසේ සඳහන් කරනවා, වර්තමානයේ ආර්ථික කළමනාකරණයේදී අපි මුහුණ දෙන බරපතලම අභියෝගයේ මේ වන විට උද්ගතව ඇති විදේශ විනිමය ගැටලුවයි. කාලාන්තරයක් තිස්සේ රජයන් ගණනාවක් විසින් තිරසාර විසඳුමක් ලබා දීමට නොහැකි වූ ගැටලුවක උච්චතම අවස්ථාවට අද අප මුහුණ පා තිබෙනවා. 2009 මා රට බාර ගන්න අවස්ථාවේදී ඉදිරි වර්ෂ දෙක තුල වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 6කට වැඩි විදේශ ණය වාරික ගෙවන්න තිබුණා. මේ දක්වා පැවති සියලුම රජයන් විසින් වරින් වර ලබාගෙන තිබූ ණය තමයි අපේට එසේ ගෙවන්න සිදු වුණේ. දැන් මේ විදේශ විනිමය අර්බුදය ඩොලර් අර්බුදය අද ඊයේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. අපේ රටේ නිදාස ලැබුණ දවසේ සිට කවුරු ආණ්ඩු කළත් ලංකාවට භාණ්ඩ ආනයනය කරන්නට යන වියදම වැඩි වෙන වියදමට සාපේක්ෂව අපි නිර්යාත ආදායම් එලෙසින් වැඩි කරගත්තේ නැහැ. ඒ නිසා නිදාසින් පස්සේ විශේෂයෙන් 1977 පසු ඊට පෙරත් ඊට පසුවත් සෑම වර්ෂයකදීම පහේ ලංකාවේ තිබුණේ වෙළඳ හිඟියක්. මම කැමති සඳහන් කරන්න 1975 වෙළඳ හිඟිය 142 දසලක්ෂයක් විය. ඒ ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ ඉහළම වෙළඳ හිඟියයි. කියේදීද 1975. වෙළඳ හිඟියක් විදේශ ණය සඳහා අධික පොලී ප්‍රමාණයක් නිසා ගෙවුන් ශේෂයේ ජංගම ගිණුමේ හිඟිය ඉහළ මට්ටමක පැවතුණි. විදේශ ණයවල ප්‍රාග්ධන ආපසු ගෙවීම් පමණක් 1976 වර්ෂයේදී රුපියල් 23.30 දක්වා වැඩි විය. පසුගිය 7 තුළ විදේශ සම්පත් පරතරය ඇතිවීමට මේ ප්‍රධාන සාධකයක් බලපෑ ඇත. මේ 1978 අයවැලේකනේ 24 පිටුවෙන් රොනි දෙමෙල් මුදල් අමාත්‍යවරයා කියලා තියෙන ප්‍රකාශය. එතකොට මේ වෙළඳ හිඟිය ගෙවුන් ශේෂ අර්බුදය 75 ඒ වන විට වාර්තා වෙලා තිබුණ දරුණු අර්බුදය කියලා තිබුණා. අපි නිදාස ලැබුවට පස්සේ දිගටම දල දේශීය නිෂ්පාදනයට වඩා රට ඇතුළේ නිෂ්පාදනය කරන ප්‍රමාණයට වඩා දල දේශීය වියදම වැඩි කියන්නේ ගරු සභාපතිතුමනි, ඒක තමයි ගෙවුන් ශේෂයේ ජංගම ගිණුමේ හිඟිය කියන්නේ. හැමදාම අපි කරලා තියෙන්නේ මේ රටේ නිෂ්පාදනය කරනවාට වඩා වැඩියෙන් පිටින් ගෙනාලි වෙලා පරිභෝජනය කරලා තියෙනවා. මේක තමයි ප්‍රශ්නයේ ඇත්ත කතාව. කාට හරි බැන බැන ඉන්නවා වෙනුවට මේ තියෙන ගැඹුරු ප්‍රශ්නය පිළිබඳ අවබෝධ කර නොගෙන ඒ අවස්ථාවේදී ඇතිවෙන වාසිදායක තත්ත්වය තුළදී විදේශ විනිමයෙන් බඩපිනුම් ගැසීමත් දුෂ්කරතා පත්වෙන අවස්ථාවේදී එයට කර කියාගත නොහැකිව කාටෝ ඇඟිල්ල දිගු කිරීමක් තමයි ඉතිහාසයේ පුරාම සිද්ධ වෙලා තියෙන්නේ. 2010 යුද්ධය නිම කළාට පස්සේ මහින්ද රාජපක්ෂ යුගයේදී මේ රටේ මේ ගෙවුන් ශේෂ අර්බුදයේ විසඳා ගැනීම සඳහා අපේ රටට එන විදේශ විනිමය ඉපියුම් වැඩි කරගන්නත්, රටින් පිටට ගලා යන ප්‍රමාණය අඩු කරගන්නත්, රටේ විදේශ ආයෝජනයන් වැඩි කරගන්නත්, ජාත්‍යන්තර වෙළඳපොළ වෙතට වැඩි වැඩියෙන් නැඹුරු වෙන්නත් මහින්ද රාජපක්ෂ රජයේ ක්‍රියා කිරීම නිසා 2014 වර්ෂයේ අගවන විට මේ රටේ පැවතුන තත්ත්වය පිළිබඳ මම ඉතාම කෙටියෙන් මහබැංකු වාර්තාවේ සඳහන් කියොත්, දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතය ලෙස 2.7% ලෙස ජංගම ගිණුමේ පාලයාමක් සහ ගෙවුන් ශේෂයේ ඇමරිකානු ඩොලර් මිලියන 1369 අතිරික්තයක් වාර්තා කරමින් 2014 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ විදේශාංශයේ වර්ධනය විය. 2014 වර්ෂයේදී ගෙවුන් තුලනේ ඉහළම අතිරික්තයක් වාර්තා විය. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ දල නිල සංචිත 2014 වර්ෂ අවසානයේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 8.2 දක්වා වර්ධනය වූ අතර ඒ ආනයනිත මාස 5.1 සමාන විය. මේ අතර ඉහළ අපනයන ඉපයුම් ඇතුළු විදේශ විනිමය ලැබීම ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකා රුපියල වසරේ පළමු භාගයේදී අධි ප්‍රමාණය වූ නමුත් ප්‍රධාන වශයෙන් ආනයන වියදම් ඉහළ යාම සහ රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොලේ විදේශ ආයෝජන ආශ්‍රිත විශේෂ සුද්ධ විනිමය ගෙවීම් හේතුවෙන් වසරේ දෙවන භාගයේදී මෙම තත්ත්වය වෙනස් විය. මේ අනුව 2014 වර්ෂය තුළදී රුපියල සාපේක්ෂව ස්ථාවරව පැවති අතර මූර්ත සපල විනිමය අනුපාතය දර්ශකයේ අධි ප්‍රමාණය විය. එතකොට මේ 2014 රට බාර දෙනකොට මේ රටේ ගෙවුන් ශේෂ අර්බුදයේ යම් කිසි ප්‍රමාණයකට විසඳලා ජාතිය සතු විදේශ සම්පත් ප්‍රමාණය 8.2ට වැඩි කළා. රුපියල අධි ප්‍රමාණය වෙච්ච රටක් තමයි බාර දුන්නේ. ඒක තමයි ඇත්ත. 2015 දී සමුන්නාසලට වැරදුනා. අපි ඒක පිළිගන්න ඕනේ. පිළිගන්න හේතුව තමයි 2015 වර්ෂයේදී ලෝක ආර්ථිකය තුල ඉතාම වාසිදායක තත්වයක් පැවතුණා. ලෝකයේ ඛනිජ තෙල් මිල එකට එකක් කඩාගෙන වැටුණා. යකඩ මිල අඩු වුණා. රත්තරන් මිල අඩු වුණා. කිරිපිටි මිල අඩු වුණා. ආහාර ද්‍රව්‍ය මිල අඩු වුණා. සියලු දේ සඳහා කරලා 2015 වර්ෂයේදී පමණක් ඛනිජ තෙල් ආනයන වියදම අඩු වීමෙන් තමුන්නාසලගේ රජයට වාසියක් ලැබුණා ඇමරිකානු ඩොලර් බිලියන 2ක්. ඇමරිකානු ඩොලර් බිලියන 2ක ශුද්ධ ලාභයක් ඛනිජ තෙල් වලින් විතරක් 2015 වර්ෂයේදී තමුන්නාසලට ඉතුරු වුණා. ඉතුරු නම් මොකද්ද කළේ? එවකට මුදල් අමාත්‍යවරයා ලෝකයේ හොඳම මුදල් අමාත්‍යවරයා කියලා, රුපියල ඉහළ යන්න නොදෙන්න ඕන නිසා කියලා දිනපතාම ඩොලර් දාන්න පටන් ගත්ත වෙළඳපොළට. ගරු කතා සභාපතිතුමනි, 2015 වර්ෂයේදී ඉතරක් පුච්චපු ඩොලර් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3යි. ඉතුරු වුණා තෙල් වලින් බිලියන 2ක්. ඉතුරු වෙච්ච තෙල් වලට අතිරේකව තව එකක් දාලා 3ක්. 2015, 16, 18, 18, 19 කියන වර්ෂවල සමගි පෙරමුණු රජයේ විසින් පුච්චපු ඩොලර් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5ට වඩා වැඩි. මම අභියෝග කරනවා, මම කියනවා කාට හරි පුළුවන් නම් එසේ නුණා කියලා ඔප්පු කරන්න කියලා. කොයි දවසේද කොහමද වුණේ කියන එක පිළිබඳ මම සංඛ්‍යා දත්ත සහිතව ඔප්පු කරනවා. ඒ අතරතුර මේ බලය ලැබීම සමග ඇති වෙලා තිබුණ තත්ත්වය තුළ අසාමාන්‍ය ලෙස තමුන්නාසේලා ආනයනය කරන්න පටන් ගත්ත ආකාරය ගත්තොත් 2015 වර්ෂයේදී පමණක් ගරු සභාපතිතුමනි, වාහන ආනයන වියදම 50% වැඩි වුණේ මෙහෙමයි. 8,897,000 තිබුණ වාහන ආනයන වියදම 2015 වර්ෂයේදී 1,360 දක්වා වැඩි වුණ ඇමරිකානු ඩොලර් මිලියන. ගෘහ භාණ්ඩ උපකරණ මිලියන 156 සිට 221 දක්වා වැඩි වුණා. ඊළඟට එළවලු ආනයන වියදම 40%, මුහුදු ආහාර ආනයන වියදම 53%, ඛනිජ තෙල් හා මේද ආනයන වියදම 66%, කුළුබඩු 15%, පළතුරු 30%, පාන වර්ග 26%. මේ විදියට අසාමාන්‍ය ලෙස විදේශ විනිමය සෙල්ලම් කරලා සන්තෝෂයෙන් මුදා හැරිනු ලැබුවා. හැබැයි ඛනිජ තෙල් ආනයන වියදම 4,597 සිට 2,700 දක්වා 42% අඩු වුණා. සාල් ආනයන වියදම 882 ඉඳන් 135ට 52% අඩු වුණා. කිරිපිටි ආනයන වියදම 339 ඉඳන් 250ට 26% අඩු වුණා. ප්‍රධාන ආනයන ද්‍රව්‍ය අඩු වෙද්දී වක්කඩ කැඩුවා වගේ සියලුම දේවල් ගේන්න පටන් ගත්තා. අවසාන භාගයේ වෙනකොට ගම්බිරිස්, කහ, කජු අතිගරු ජනාධිපතිතුමා මේ ආලංකා සමාගමේ ගමනක් යනකොට එවකට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාම කිව්වා මේ කජු නම් ලංකාවේ කජු වෙන්න බෑ, බල්ලෙකුට කන්න බැරි කජු කියලා වෙන රටවලින් ගෙනල්ලා කජු ටික ඉඳන් පෙරෙව්වා. ඒ විදියට විදේශ විනිමය නාස්ති කිරීමේ ප්‍රමාණය තමුන්නාසලා 2017 රත්තරන් විතරක් ආනයනය කළා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 650. 2018 රත්තරන් ආනයනය කළා තියෙනවා මිලියන 437ක්.
රැමතුමනි, ඔබට තව විනාඩි 2ක කාලයක් ඉතුරු වෙයි තිබෙනවා.
මම ස්තුතියි. පක්ෂෙන් විනාඩි තව 5ක් ඉල්ලගන්නවා මේ ගරු කතානායකතුමනි. මේ එතකොට විනාඩි 7ක් තිබෙනවා. රත්තරන් ආනයනය කළා තියෙනවා මිලියන, මම මේ පළවෙනි වතාවට හෙලිදරව් කරන්නේ මේ පිළිබඳ. මේකේ තිබුණ ජාවාරම තමුන්නාසලා කවුරුත් දැන සිටියේ නැහැ. රත්තරන් ආනයනය කිරීමේ ජාවාරම් පිළිබඳ රත්තරන් ආනයනය කරන්න රටින් පිටට ගිය විදේශ විනිමය පිළිබඳ වෙනම සටහනක් එකම එක තැනක විතරක් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළ එවකට 2016 වර්ෂයේදී මහ බැංකුව කිව්වා මෙසේ. 2017 වර්ෂයේ මහ බැංකුව වාර්තාවේ කරුණු දෙකක් තියෙනවා වැදගත්. එකක් මේ රත්තරන් ආනයනය සම්බන්ධයෙන්, අනික විදේශ ණය සම්බන්ධයෙන්. මේ බලන්න රත්තරන් ආනයනය සම්බන්ධයෙන් කියලා තියෙන ටික. වරාය හා ගුවන්තොටුපළ බදු නිදහස් කොට 2016 ජනවාරි මාසයේදී එසේ නිදහස් කිරීම නිසා ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මේ බදු ඉවත් කිරීමේ හේතුවෙන් මේ වසර තුලදී රත්තරන් ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 659ක් දක්වා 73%කින් ඉහළ ගියේය. එසේ වුවත් දේශීය ස්වර්ණාභරණ නිෂ්පාදනයේ හෝ ආභරණ කර්මාන්තයේ අපනයනවල සැලකිය යුතු ඉහළ යාමක් සිදුවී නොමැති අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රත්තරන් ආනයනය මත පවතින බදු අතර වෙනස්කම් තුලින් අයථා ලෙස ලාභ ඉපීම සිදු කරමින් පවතින බව එමගින් පෙන්නුම් කරයි. මේ රත්තරන් හොරකම ගැන කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි රත්තරන් හොරකම් කරලා තියෙනවා. ඒක මහා බැංකුව කියනවා. ඒ ආකාරයට ගෙනපු රත්තරන් වලින් ස්වර්ණාභරණ දියුණු වෙලා නැහැ. ඒක වෙලා තියෙන්නේ මේ රත්තරන් ටික ඉන්දියාවට හොරෙන් යවලා තියෙනවා. මේ හොරෙන් ඉන්දියාවට රත්තරන් යැවීමේ ජාවාරම කළේ කවුද? අද වෙනකන් කිසිවෙකුත් දන්නේ නැහැ. කවදාක්වත් මේ ගරු සභාවේ කතා කරලත් නැහැ. එහෙම තමයි විදේශ විනිමය ඉවර කළේ. ඊළඟට එදා මේ පිළිබඳ අනතුරු ඇඟවීම අද මේ තියෙන ඩොලර් අර්බුදයේ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විද්‍යාඥයෝ මෙසේ කීවා. විදේශ ණය කළමනාකරණය ක්‍රමවත් කර ගැනීම එම ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ඉහළ ප්‍රමුඛතාවයේ ලබා දීම අත්‍යවශ්‍ය වේ. එබැවින් බාහිරින් පැන නගින කම්පනයන්ට මුහුණ දිය හැකි පරිදි ආර්ථිකය වඩා ශක්තිමත් කිරීම සඳහා විදේශාංශයේ ගැටළු විසඳීමේදී බහුවිධ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වේ. මහා බැංකුව එදා කිව්වා මේ කඩාවැටීම කඩාවැටෙනවා. තමුන්නාසලා මේක වහගන්න බැරුවා. මුදලේ අගය කඩාවැටෙනකොට සල්ලි තොග වශයෙන් වෙළඳ පොළට දැම්මා. හරි ගියේ නැහැ. උපනූපන් පරම්පරාවන්ට අයිති වෙන්න තිබුණ හම්බන්තොට වරාය විකුණලා ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක් ගත්තා. වාෂ්ප වෙලා ගියා ඒ සියල්ල. ඊට පස්සේ අවසානයේදී මේ ටික කරගන්න විදියක් නැතුව වහන්නම බැරි තැන හැම දවසෙම ජාත්‍යන්තර වෙළඳ පොළට ගිහිල්ලා ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කළා ලංකා ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් ලබා නොගත්ත ඇමරිකානු ඩොලර් බිලියන 13ක් ජාත්‍යන්තර වෙළඳ පොළෙන් ගිනි පොලියට ණය ගත්තා. මුළු රටේම සංචිත 8.2ක් තියෙන රටක තිබුණ රටක ණය බර ඉතරක් වැඩි කළ 2019දී ලබාගත් දස අවුරුදු කල්පිරෙන බැඳුම් කර 2029දී තමයි කල්පිරෙන්නේ. ඒ නිසා කවුරු ආණ්ඩුවක් හෙට ගත්තත් තව අවුරුදු පහකින් ආණ්ඩුව ගත්තත් 2029 වෙනකන් මේ විනිමය අර්බුදයට මේ රට මුහුණ දෙන්න ඕනේ. ඒකයි මේ ගැටලුව ජාතික අර්බුදයක් කියලා කියන්නේ. මෙහෙම ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කළා ලංකාවේ ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙලෙසින් ණය අරන් නැහැ. ඒකයි ඇත්ත. ඒක ඇත්ත නෙමෙයි කියලා කාටවත් කියන්න බෑ. මොකද ඒ තරමටම අපි ජාත්‍යන්තරයට හිර කරලා තියෙනවා. 2000 මේ හිරකිරීම තුල තමුන්නාන්සලට අවසානයේ මේක ගෙනියන්නම බැරි වෙච්ච තැන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියලා ඇමරිකා එක්සත් ජනපදයට මේ රටේ කොටස සම්පූර්ණයෙන් පාවලා දෙන ගිවිසුමට අස්සම් කරන්න ලෑස්ති වුණා. එතෙන්දි කොච්චරද ලැබෙන්න බලාපොරොත්තු වුණේ? අද බංග්ලාදේශෙන් 200ක් ගන්නවා කියන කට්ටිය ඇමරිකාවෙන් ඩොලර් 480ක් මිලියන සඳහා තමයි මුළු රටම පාවා දෙන මේ MCC ගිවිසුම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඇග්‍රීමෙන්ට් එක අස්සම් කරන්න ගියේ ඒ තරමටම වැටිලා තිබුණේ. මේ ඒ අර්බුදය තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට උරුම වුණේ. ඒ උරුම වෙන කොටත් ඒ වසා ගන්න පුළුවන්කම තිබුණා. සංචාරක ව්‍යාපාරයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4කට වඩා ලැබුණා. නමුත් තමුන්නාසලට පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණා. එයින් ඇතිවෙච්ච ප්‍රතිඵලය තමයි සංචාරක ව්‍යාපාරයේ සම්පූර්ණයෙන් කඩා වැටුණා. සංචාරක ව්‍යාපාරයෙන් නැතිවෙච්ච ඩොලර් බිලියන
ප්‍රතිමාගේ අවසාන විනාඩි 2
සොයා ගන්න බැරිකම තුල ඇතිවලා තියෙන මේ අර්බුදයට අපි පාර්ලිමේන්තුවක් වශයෙන් මේ අපේ රටපත් වෙලා තියෙන විනිමය අර්බුදයෙන් ගැලවෙන්න නම් අපි හානයන පිරිවැය රට ඇතුළට ගලා එන මුදල් ප්‍රමාණය වැඩි වෙන්නත් රටින් පිටට ගලා යන මුදල් ප්‍රමාණය අඩු වෙන්නත් අදාළ ඵලදායි විකල්ප විසඳුම් යෝජනා සඳහා මාරු වෙන පාර්ලිමේන්තුව බවට මේ පාර්ලිමේන්තුව පරිවර්තනය කරගත යුතු වෙනවා. කොහොමද අපි විදේශ විනිමය රටින් පිටට ගලා යන එක අඩු කරගන්නේ? අතිගරු ජනාධිපතිතුමා කීවා දරුවන්ගේ අධ්‍යාපනයට කොච්චර මුදල් ප්‍රමාණයක් වැය වෙනවද? අපි එකඟතාවය ඇති කරලා මේ යන මුදල් ඉතිරි කරගන්න වැඩසටහනක් හදන්න එකතු වෙන්න කියලා එතුමා කිව්වේ. ඒ නිසා යන මුදල් අඩු කරගන්නත් එන මුදල් වැඩි කරගන්නත් අපිට පාර්ලිමේන්තුවක් වශයෙන් කරන්න පුළුවන් මොනවද කියන එක පිළිබඳ ජාතිය හා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්නට කියන ආරාධනය කරමින් මගේ වචන කීපය මෙයින් සමාප්ත කරනවා.
ස්තුතියි. මිලඟර ගරු ගායන්ත කරුණාතිලක ගරු මන්ත්‍රීතුමනි, ඔබට විනාඩි 10ක කාලයක් තිබෙනවා. කරුණාකර මයික් එක ලබා දෙන්න.
ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි, රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා මේ සභාවේ තියෙන උත්තරීතරම අසුනේ ඉඳලා කරන කතාව සාම්ප්‍රදායිකව රාජාසන කතාව කියලයි හඳුන්වන්නේ. මේ කතාවට විශාල වටිනකමක්, ඒ වගේම විශාල වගකීමක් තිබෙන නිසායි එහෙම කියන්නේ. මේක තමයි සභාපතිතුමනි, ජනාධිපතිවරයා විවස්ථා දායකය අමතල කරන වැදගත්ම කතාව. ඒ කරන කතාවේ හැම වචනයකම වගකීමක්, වගවීමක් මෙන්ම වටිනාකමක් තිබෙන. සාමාන්‍යයෙන් ගලේ කෙටු අකුරු වගේ ඉෂ්ට කරන්න පුළුවන් දේවල්ම තමයි කියන්නේ කියලා ජාතියම එහෙම කතාවක් දිහා බලාගෙන ඉන්නවා. නමුත් ගරු සභාපතිතුමනි, මීට පෙරත් මේ පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා කතා දෙකක් පැවැත්තුවා. ඒ අවස්ථාවවලදීත් මේ රටේ ජනතාව විතරක් නෙමෙයි, විපක්ෂයේ අපිත් බලාපොරොත්තු වුණා. ඒ කියපුවා ගලේ කෙටු ඉලක් වගේ නොවෙනස්ව ජනාධිපතිවරයා විසින් ඉෂ්ට කරයි කියලා. නමුත් සභාපතිතුමනි, පසුගිය අවුරුදු දෙක පුරාම අපි දැක්කේ ගලේ කෙටු ඉලක් වෙනුවට මඩේ හිටවපු ඉන්නක් වගේ ආකාරයෙන් තමයි මේ රටේ වැඩ සිද්ධ වුණේ. උදේට එකක් කියනවා, හවසට තව එකක් කියනවා, අද ගහන ගැසට් එක හෙට රිවර්ස් කරනවා, ආපහු ඒ ගැසට් එකම නැවත ගහනවා. එකම තීරණයක්වත් ඒවට වග කියන කෙනෙක් හිටියේ නැහැ. ඒ තීරණ මත පිහිටලා ඉන්න තරම් කශේරුකාවක් ආණ්ඩුවට තිබෙනවා අපි දැක්කෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි සභාපතිතුමනි, රසායනික පෝර නිකන් දෙනවා කියනවා, කාබනික පෝර විතරයි කියනවා, ආයෙත් කියනවා පුජ්ජලිකංශයට උර නම් රසායනික පෝර ගේන්න පුළුවන් කියලා. මෙන්න මෙහෙම වැනි වැනි ආපු අවුරුදු දෙකක් තමයි අපිට පහුගිය අවුරුදු දෙක හැටියට ගෙවන්න සිද්ධ වුණේ. අවුරුදු දෙකක් තිස්සේ කරනවා කරනවා හොඳටම කරනවා කියලා කිව්වට ඇත්ත වශයෙන් කරපු දෙයක් නැහැ. දැන් ඇවිල්ලා කියනවා ඉතිරි වසර තුන හොඳටම කරනවා කරනවාමයි කියලා. හැබැයි ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවේ ඊයේ කරපු රාජාසන කතාවේ ජනතාවට තියෙන මේ ප්‍රශ්නවලට විසඳුම් එකක්වත් ඉදිරි කරුනේ නැtei කියන එක කනගාටුවෙන් වුණත් කිව යුතුව තිබෙනවා. මේ රටේ ජනතාව බලාගෙන හිටියා ඇඟට ලේ ටිකක් වුණන විදිය ශක්තිමත් කතාවක්. ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සහිත දූරදර්ශී වැඩපිළිවෙලක් ජනාධිපතිවරයා ඉදිරිපත් කරයි කියලා මිනිස්සු බලන් හිටියා. මොකද මේ ආණ්ඩුවේම ඇමතිවරු කියනවා පංචමහා අර්බුදයක් මාර්තු වෙනකොට රට තුළ ඇති වෙනවා කියලා. ආහාර අර්බුදයක්, ඉන්ධන අර්බුදයක්, විදුලි අර්බුදයක්, සෞඛ්‍ය අර්බුදයක් වගේම විදේශ විනිමය අර්බුදයක් ගැන, පංචමහා අර්බුදයක් ගැන අද ඇමතිවරු කියනවා. එනිසා ජනතාව බලාගෙන හිටියේ ආහාර අර්බුදයක් ඇතිවෙන්න මම ඉඩ දෙන්නේ නෑ, ඒකට මගේ ළඟ විසඳුම් තියෙනවා, මෙන්න විසඳුම් කියලා ඊයේ උතන ඉඳන් කියයි කියලා. විදුලි හිගයක් ඇතිවෙන්න දෙන්නේ නෑ, ඒ ප්‍රශ්නේ මම කල් ඇතුව දැක්කා, ඒ අනුව ඒකට මගේ සැලසුම් මෙන්න මේවා තමයි කියලා ඊයේ උතෙන්ට ඇවිල්ලා කියයි කියලා මිනිස්සු බලන් හිටියා. විදේශ විනිමය අර්බුදයට මගේ රාජ්‍ය තාන්ත්‍රික බව පාවිච්චි කරලා සැලසුම් සහගත විසඳුම් සොයාගන්න මෙන්න මගේ විසඳුම් කියලා රටට කියයි කියලා මිනිස්සු බලාගෙන හිටියා. ඉන්දෙන අර්බුදයක් ඇති වෙන්නෙත් නෑ, රටේ ජනතාවට බය වෙන්න එපා, මගේ ළඟ ඒකට තියෙන විසඳුම මේකයි කියලා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් දාලා ඇවිල්ලා තැන ඇවිල්ලා කියයි කියලා මිනිස්සු බලාගෙන හිටියා. ඒ විදියට රටේ ජනතාවගේ ඇඟට ලේ ටිකක් වුණන කතාවක් ජනතාව බලාපොරොත්තු වුණේ. නමුත් ගරු සභාපතිතුමනි, මේ රටේ අද දවසේ එක වේලක්වත් කන්න බැරිව ඌල්ලන මිනිස්සුන්ගේ දුක ගැන අල්ප මාත්‍රයක හැඟීමක් නැතුව පෝලිං වල දුක් විඳින මිනිස්සු ගැන එක වචනයක්වත් කතා කරන්නේ නැතුව කාටවත් අත නොපා එදා මෙදා තුර දීවට වෙච්ච මිනිස්සු අද ගොවිතැන පාළු වෙලා බඩගින්නගෙන හඬා වැටෙන එක ගැන වගේ වගක් නැතුව හඬ අල්ලන්න කරපු කතාවක් වගේ තමයි ජනාධිපතිවරයාගේ මෙවර රාජාසන කතාව අපි දකින්නේ සභාපතිතුමනි. ඒ නිසා තමයි අර චිත්‍රයනපු තරුණීන්ට රටේ ප්‍රශ්න අමතක කරලා හඬ අල්ලන්න ආයපහු එතුමා විසින් ආරාධනා කරේ. රටේම කුඹුරු පාළු කිරීමේ ප්‍රධාන වගකිවයුත්ත පුරන් කුඹුරු අස්වද්දන්න ආයිමත් තරුණීන්ට කතා කිරීම මොනතරම් විහිළුවක්ද කියලා සභාපතිතුමනි අපි අහනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේ මේ රටේ ජනතාවගේ ඇඟේ තියෙන ලේ ටිකක් හිදෙන කොටස තමයි මේ රජයේ හරිත ප්‍රතිපත්තිය දිගටම ගෙනියනවයි කියපු කතාව. තමන්ගේ හරිත ප්‍රතිපත්තිය ගමට හරියට සන්නිවේදනය වුණේ නැති නිසා තමයිලු ප්‍රශ්න ඇති වුණේ කියලා එතුමා උතන ඉඳන් කියනවා. අපේ ගම්වල ජනතාව නම් හොඳටම දන්නවා සභාපතිතුමනි, මේ ආණ්ඩුවේ හරිත ප්‍රතිපත්තිය කියන්නේ මූලික වශයෙන්ම පොහොර සාධාරය කපන්න ගෙන ආපු උප්පරවැට්ටියක් බව. රටට බත සපයපු මිනිස්සුන්ට පොහොර ටික නැති කරලා ඉන්දියාවෙන් ණයට හිඟා කන එක තමයි මේ රජයේ හරිත ප්‍රතිපත්තිය කියලා අද වෙනකොට රටම හොඳට දිරුම්ගෙන තිබෙනවා. අපේ රටේ වගා කරගෙන කන්න තිබුණු දේ නැති කරලා තුන් වේල කන්න ඉන්දියාවට ණය වුණාම ඒ ණය ගෙවන්න මැණික් මල්ලක් කවුරුවත් ගෙනත් දෙනවද කියලා අපි අහන්න කැමතියි. එහෙම නැත්නම් අර පැන්ඩෝරා සල්ලි ගෙන්න ගන්නවද කියලා අපි අහන්න කැමතියි. ඒ වගේම සභාපතිතුමනි, වී වලට මිලක් දෙනවා කියලා ජනාධිපතිවරයා කියනකොට හාල් මිලට ගන්න වෙන්නේ කීයටද කියන එක ජනතාවගෙන් හංගන කාරණේ අද මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. තවත් කතන්දරයක් කිව්වා. නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරේ නැහැ. අධිකරණය ඩිජිටල් කරනවා, කාර්යක්ෂම කරනවා කියලා කිව්වා. පොලිසි 100ක් අලුතෙන් දැම්මලු. අලුත් වාහන පොලිසියට දුන්නලු. පොලිසිය ආකල්ප සංවර්ධනය කරාලු. මේ දවස්වල නම් සභාපතිතුමනි පොලිසිය කොච්චර සක්‍රීය කරලද කියනවනම් 100 ඉදිරියට නම් නිවාඩුවක් ඇත්තෙම නැහැ. ජනාධිපතිවරයා වරණේදී දියසෙන් ගීතය නිර්මාණය කරපු සුදත්ත තිලකසිරිවත් ගෙනිච්චා. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන් අල්ලන්න ආණ්ඩුව ක්‍රියා කරන්නේ නැත කීවහම සිරිල් ගාමිණී පියතුමාවත් 100 ඉදිරියට අරන් ගියා. පාස්කු ප්‍රහාරයට යුක්තිය එළන ෂෙහාන් මාලක ගමගේ අටවතාවකට වැඩිය 100 ඉදිරියට ගෙනිච්චා. ජනාධිපතිවරයාව විවේචනයට එල්ල වෙන විදියට පෝෂ්‍යා කරා කියලා රාජ්‍ය සේවකයෝ පවා 100 ඉදිරියට ගෙනිච්චා ප්‍රශ්න කරන්න. ආහාර හිගයක් අතළඟයි කියපු කුෂිකර්ම හිටපු ලේකම් මහාචාර්යතුමා තව පොඩ්ඩෙන් 100 ඉදිරියට යනවා. යන්තම් එතුමා ගෙදර ගිහිල්ලා බේරුණා. හැබැයි ගරු සභාපතිතුමනි, ගෑස් ටැංකි පිපිරිලා මිනිස්සු මැරුණට පස්සේ ඒ ගෑස් වල සංයුතිය හොරෙන් වෙනස් කරපු අපරාධකාරව කවුරුවත් 100 ඉදිරියට ගෙනihin තිබෙනවද? චීනෙන් අසූචි පෝර ගෙනල්ලා ඉතුරු වෙලා තිබිච්ච ඩොලර් ලක්ෂ 67ක් විනාශ කරන්න තීරණය ගත්තු හොරු කවුරුවත් ගෙනල්ලා තියෙනවද? 1-4 ගුණයක් ගෙවලා ඉන්දියාවේ නැනෝ ගෙන්නපු අපරාධකාරව කාටවත් දඬුවමක් දීලා තියෙනවද? පොල්තෙල් හොරු 100 ඉදිරියටවත් ගෙනිච්චද? එහෙම බලනකොට නම් පොලිසිය සෑහෙන්න ජනාධිපතිවරයා යටතේ දියුණු කර තිබෙන බව නම් පේන්න තිබෙනවා. ගරු සභාපතිතුමනි, අද මේ විවාදයේ කතා කරනකොටත් ඊයේ කතාව ගැනවත් වර්තමාන ප්‍රශ්න ගැනවත් නෙවෙයි කියන්නේ. රූපවාහිනී විවාදයකට ගියත් ඇහෙන්නේ. තව විනාඩි 3ක් දෙන්න
අපේ මාර්ට තව විනාඩි 2ක් කාලයක් තිබෙනවා වැඩි කරපු කාලයත් එක්ක.
මද්දුම් බණ්ඩාරම තුමා නැති නිසා තව විනාඩියක් දෙන්න.
හොඳයි.
හැම තිස්සෙම මොනවද කිව්වේ අදත් අපට ඇහුනේ? එන්නත්කරණේ සාර්ථකව කරපු එක ගැන. හැබැයි එන්නත්කරණේ පරක්කුණේ ආණ්ඩුව නිසා බව කවුරුවත් කියන්නේ නැහැ. එන්නත ප්‍රමාද වුණ නිසා විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් රටට අහිමි වෙච්ච එක ගැන කතා කරන්නේ නැහැ. යුක්‍රේන් සංචාරකින් ගෙනල්ල අනුගමනය කරපු අමනෝග්‍ය ක්‍රියාකලාප නිසා මුට්ටි ගඟට දදා හිටපු එක ගැන ජනතාවට පැණිපවන්න හදපු එක ගැන මිත්‍යාව පස්සියමින් එන්නට ප්‍රමාද කරපු එක නිසා ඇතිවෙච්ච තත්ත්වය ගැන ආණ්ඩුවට කියන්න අමතක වෙලා තිබෙනවා. ඒ කාලේ අපි එන්නට ඇනවුම් කරන්න කියලා කියද්දි මේ සභාවෙදිම අනන්ත වාරයක් කියද්දි එන්නට ගහලා අපේ රටේ ජනතාව පර්යේෂණාගාරයක මීයෝ බවට පත් කරන්න බෑ කියලා කියපු ආණ්ඩුවේ දේශපාලනඥයෝ මේ සභාවේ ඉන්න බව මතක කරන්න නරකයි. ඒ නිසා එන්නත් කිරීමේ ප්‍රතිඵලය අපේ රටට නෙලා ගන්න පරක්කුනේ රජයේ ප්‍රමාදය නිසායි කියන එක අපි මතක් කරනවා. ඒ වගේම අඩුවට ගන්න පුළුවන් එන්නත වැඩි මිලට අරගෙන එන්නත නිග්ගසා කාපු බව මතක කරන්න බෑ. දැන් කතා කරන්නේ කොරෝනා නිසා මේ ඇතිවෙච්ච සියලුම අර්බුද මේ රටේ ඇති වුණේ කොරෝනා නිසා කියලා කියන්න තමයි උත්සාහ කරන්නේ. ආර්ථිකය දිහා බැලුවත් අපේ කලාපේ අනිත් රටවල් දිහා බලන්න ලෝකයේ අනිත් රටවල් දිහා බලන්න අපිට වඩා පහලින් හිටපු රටවල් ගත්තත් මේ වගේ ආර්ථික අර්බුද ඒ රටවල් ඇති වෙලා නැහැ කොරෝනා නිසා. දැන් ඔක්කොම රජයේ බැරිකම කොරෝනා පිට දාලා ඇඟ බේර ගන්න අසාර්ථක උත්සාහයක නිරත වෙන හැටි අපිට පේනවා. ඩොලර් නැතුව ඉන්දියාවේ සරණ පතනවා, බංගලාදේශයට යදිනවා, මැද පෙරදිග රටවල් වලට ආයාචනා කරනවා.
මගේ අවසාන මිනිත්තුව,
ඒ රටවල් වල කොරෝනා නිසා ආර්ථිකය බිඳ වැටිලා නම් ඒ රටවලට ආයාචනා කරන්නේ කොහොමද කියලා මම අහනවා. අවසාන වශයෙන් මම කියන්න කැමති ජනාධිපතිතුමාගේ කතාවේදී විශේෂයෙන්ම දේශපාලනඥයින් සහ දේශපාලන පක්ෂවලින් විස්තමා විශේෂ ඉල්ලීමක් කරා. ඒක කියලා මම කතාව අවසන් කරනවා. එතුමා කිව්වා පතු දේශපාලන වාසිතකා වෛරය වපුරන්න එපා කිව්වා. පතු දේශපාලන වාසිතකා ජනතාව උසිගන්වන්න එපා කිව්වා. ගරු සභාපතිතුමනි, ඇත්ත වශයෙන්ම රාජපක්ෂවරුන්ට මෙවැනි ඉල්ලීමක් කරන්න වීම දෛවයේ සරදමක් හැටියටයි මම දකින්නේ. ඇත්ත වශයෙන්ම පතු දේශපාලන වාසිතකා ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය පාවිච්චි කරලා දේශපාලනවාසි ගත්තෙත් ජනතාව උසිගැන්නුවෙත් දැන් සැපද කිය කිය ප්‍රශ්න කර කර ජනතාව අතරට ගියෙත් කවුද කියන එක අපි අමුතුවෙන් කියන්න ඕනේ නෑ. එම නිසා තමන් වපුරපු දේ දේශපාලන පාරාවලල්ලක් වෙලා අද මේ ආණ්ඩුවට එල්ලවීම දෛවයේ සරදමක් කියන එක ප්‍රකාශ කරමින් මට අමතරව විනාඩි දෙක තුනක් දීම ගැනත් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ස්තුතියි.